සමන්තා චක්ඛවාලේ සූවත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි මේ පින්තුන් හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නේ හෙට්ටිපොළ පන්සල පාරේ පදිංචි තිලංක දිශාන් නලුද්ගම මහත්මයා නිලංකා සුරවීර මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ අපේ කල්යාණ මිත්‍ර සුරවීර මහත්මයා ප්‍රදාන පින්තුන් මේ දේශනාවට මේ දරුවන් සමග සම්බන්ධ වී සිටිනවා සියලු දෙනාට මුතුම් සෝතාපන්න ඵලයට පත්වීමට මේ දේශනාව හේතුපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය පින්වත්නි අපේ මනස ස්වභාවයෙන්ම අවුල් වෙලා තියෙන්නේ ඒ ස්වභාවයෙන්ම අපේ මනස අවුල් වෙලා තියෙන්නේ අපි තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසායි. ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා ස්වභාවයෙන්ම අපේ මනස තුල අවුල් වෙච්ච කමක් තියෙනවා. ඒ අවුල් සහගත తত্ত্বය හඳුන්වන්නට ධර්මයේ පාවිච්චි කරනවා විපල්ලාස කියලා වචනය. විපල්ලාස කියලා එකක්. ඒකෙදී අපි කතා කරනවා සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියලා අපිව අවුල් වෙච්ච කාරණා ටිකක් තියෙනවා. එතකොට අපි සංඥා විපල්ලාස කියන අපි අඳුනා ගැනීම තුල අවුල් වෙනකොට අපේ සිත තුලත් අවුල් වෙච්ච සිතුවිලිම හට ගන්න පටන් ගන්නවා. ඒ අවුල් වෙච්ච සිතුවිලි අපේ හිත තුල හට ගන්නකොට අපේ අර සම්මා දිට්ඨිය ලෝකේ තියෙන විදියට බලන එක අහිමි වෙලා යනවා. අපිට අපි බලන විදියට පේන්න පටන් ගන්නවා. එතකොට අවුල් සම්පූර්ණයෙන් අනිත් පැත්තටයි අපි බලන්නේ. ඒ කියන්නේ අපි ලෝකේ අඳුනගන්නේකේ මුලාවක් පවතිනකොට ඒ අඳුනාගන්න විදිහ අවුල් වුණාට පස්සේ අඳුනගන්න විදියට සිතුවිලි ජනනය වෙනවා. හිතේ සිතුවිලිත් අවුල්. අවුල් වෙච්ච දෙයක් නිසා නිර්වුල් දෙයක් හටගන්න විදියක් නැහැ නේ. ඒක ලෝක ධර්මතාවයට ගැළපෙන්නේත් නැහැ නේ. එතකොට සිත අවුල් වෙනකොට එයා ඒ අවුල් වෙච්ච ලෝකය ඇතුලේ අවුල් වෙච්ච ඇතුලාන්තයක් තියෙනකොට එයා ලෝකෙ තියෙනවා ලෝකෙ ස්වභාවිකව සාමාන්‍ය විදියට තියෙනවා එයා ලෝකෙ තියෙන විදියට අඳුනා ගන්නවා වෙනුවට එයාට ඕන විදියට ලෝකෙ අඳුනා ගන්න පටන් ගන්නවා ඒකට අපි කියනවා දිට්ටි විපල්ලාස කියලා එයාගේ දැක්මත් අවුල් වෙලා අඳුනගත්තේවත් අවුල් වෙලා අඳුනගත්තේවා නිසා ගොඩ නැගිච්ච සිතුවිලිත් අවුල් වෙලා ඒ නිසා එයා ලෝකෙ අඳුනා ගන්න විදියත් අවුල් වෙලා ඔන්න ඔය අවුලෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා ලස්සන ධර්මයක්. ඒක හරීම හැඩකාර සුන්දර ධර්මයක්. ඒ ධර්මයේ මත යෙදෙන කෙනෙක් කවදාවත් ඒ අවුලෙන් අවුලටපත් වෙන්නේ නැහැ. එයා ස්වභාවයෙන්ම නිර්වුල් වෙලා යනවා. ඒක ඒ ලෝකෙන් නිදහස් වීමට ඒ අවුලෙන් අපිට මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ එක එක විදිහට ධර්ම මාර්ගයේ පෙන්වුවා අපි එක එක විදිහට වදාළ ධර්මය අපි එක එක විදිහට පුරුදු කරන්න ඕන. එක එක විදිහ මොකද හැම එකක්ම හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. හැමෝටම හැම එකක්ම හරියන්නේ නැහැ. දැන් මට ඊයේ අපේ නායක සනස් නමක් කිව්වා අපේ භාවනා ක්‍රමයක් අහලා කිව්වා අනේ මම මේ කරගෙන ආපු භාවනාව ඒ කරගෙන ආවිත් අපේ භාවනා අහලමයි. ඉතින් උන්වහන්සේ මට කිව්වා ඇවිල්ලා. ඉතින් උන්වහන්සේ අවංකව කිව්වා මට අනේ මට මේ භාවනා ක්‍රමය ඇහුවට පස්සේ භාවනා කරන එකත් මට එපා වුණා වගේ මම ඒක කරන්න ගියාට පස්සේ කියල ඒක හේතු උන්හන්සට හරගී නෑ. නමුත් ඒකෙන් කියන්න බෑ අපිට අනිත් අයටත් හරියන්නේ නෑ කියලා. ඒක එකනාට අපිට තේරෙන්නේ නෑ කාට කොහොම මොන ක්‍රමේ හරියනවාද කියලා තේරෙන්නේ නෑ. ඒක බුදුරජාණන් වහන්සේලාටයි ගෝචර. නමුත් මෙන්න මේ අවුල් වෙච්ච එක කොහොමද අඳුන ගැනීම් වල පවතින අවුල, අඳුන ගන්න අඳුන ගන්න විදියට ගොඩ නැගෙන ඒ අවුල් සහගත අඳුන ගැනීම නිසා අවුල් වෙච්ච සිතුවිලි වල අවුල, ඒ අවුල් වෙච්ච සිතුවිලි වල අවුල නිසා එයා එයාට ඕන ඕන විදියට ලෝකේ කියවන්න යනවා. ඒ කියන්නේ ලෝකේ තියෙන විදියට බලනවා වෙනුවට එයාට බලන විදියට පේන්න පටන් ගන්නවා. මෙන්න මේ අවුල් සහගත කමින් මිදෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ මතු කළේ. වෙන කිසිම දෙයකට මතු කොට වදාළ ධර්මයක් නෙමෙයි අපි ඉදිරියේ තියෙන්නේ. ඉතින් පින්වත්නි, මේක මූලික தත්වයේ තේරුම් ගන්න ඕන. මේ අවුල් වෙච්ච ස්වභාවයට අපි එකතු වෙන්නේ මෙනෙහි කිරීම ඇතුලේ විතරයි. මෙනෙහි නොකළොත් අපිට ලෝකයක් නැති නිසා අවුල් වෙච්ච කමකුත් නැහැ. හැබැයි අපිට මෙනෙහි කරන්න නැතුව ඉන්න බෑ. අපි විසවිඥානිකයිනේ, ගස් ගල් වගේ නෙමෙයිනේ අපි. ඒ නිසා නිරතුරුව අපිට මෙනෙහි වෙනවා. මෙනෙහි නොවන අවකාශයක් තියෙනවා නම් නිදාගත්ත වෙලාවට, සිහි විසඤ්ඤ වෙච්ච වෙලාවට වගේ විතරයි අපිට මෙනෙහි කරගන්න බැරි. අනිත් හැම වෙලාවකම අපිට මෙනෙහි වෙනවා. ඒ ඇයි? අපේත් සිතක් තියෙනවා. සිතක් තියෙන නිසා. සිත නිරුද්ධ වෙනකම් මෙනෙහි වෙන එක නිරුද්ධ වෙන්නේ නැහැ. සිත නිරුද්ධ වෙනකම් මෙනෙහි වෙන එක, ඒක නිසා සිත සම්පූර්ණයෙන් ඉතිරි නැතුව නිරුද්ධ වීම දක්වාම අපිට මේ මෙනෙහි වීම කියන සංසිද්ධියෙන් ගැලවෙන්න බෑ. මෙනෙහි වෙන එක ඇතුලේ අපි තුල අර අඳුනගත් එකේ මුලාවක්, ඊට පස්සේ ඒ අඳුන ගන්න විදියට අර සිතක් තියෙන නිසා සිතුවිලි ජනනය වීමේ මුලාවක්, ඒ සිතුවිලි ජනනය වීමේ මුලාව නිසාම ඔයාලා ඒ පීඩාව වැඩිකමට ඔයාලට ඕන ඕන විදියට ලෝකේ කියවන්න යනවා. ලෝකේ තියෙන විදියට බලනවා වෙනුවට එයා බලන විදියට ලෝකේ තේරුම් ගන්නවා. එයාට ඕන ඕන විදියට එයා බලනවා. එයා බලන විදියට ලෝකේ තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීම ඇතුලේ එයා ලෝකේට මැදිහත් වෙනවා. එතකොට මේ සියල්ලම සිද්ධ වෙන්නේ මෙනෙහි කරන්න පුළුවන් මට්ටමේදී විතරයි. මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ සිතක් තියෙන නිසා. සිත නිරුද්ධයි නම් මෙනෙහි කරන්න බෑ. සිතක් තියෙන නිසා තමයි මෙනෙහි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මෙනෙහි කිරීම ඇතුලේ තමයි අර ලෝකේ සංඥා හටගන්නේ. ඔක්කොම හටගන්නේ මෙනෙහි කරන්න පුළුවන් නම් විතරයි. ඒ මෙනෙහි කරන්න බැරි වෙලාවට සංජානනය කියලා එකක් අපිට තියෙනවද? අපිට මෙනෙහි කරන්න බැරි වෙච්ච වෙලාවට ලෝකේ අඳුන ගන්න පුළුවන්ද? බෑනේ. බාහිර වස්තුන් මේ විදිහටම තියෙනවා. අපිට මෙනෙහි කරන්න බැරි වෙච්ච වෙලාවට අපිට අඳුන ගන්න බෑ. ඒ අඳුන ගන්න බැරි වෙච්ච තැනක අපිට සිතුවිලි ප්‍රවාහයක් නැහැ. සිතුවිලි ප්‍රවාහයක් නැති නිසා පාලනය කරන්න මෙදිහත් වෙන්නේ නැහැ. එයා බලන්නකෝ පින්නත්, මෙනෙහි කරන එක ඇතුළේ තමයි සංජානනය හටගන්නේ. චිත්ත සංස්කාරයන්ගේ ගැලීමක් සිද්ධ වෙන්නේ. දෘෂ්ටි සහගතව ලෝකය අහුලගන්නේ. මෙනෙහි කරන. එතකොට මෙනෙහි නොකර ඉන්නකොට ඔය ඔක්කොම නිරුද්ධයි. එතකොට මෙනෙහි කරන්න පුළුවන් මට්ටමට එකතු වෙන එක නිරතුරුව නිරුද්ධ වෙලා යනවා. එතකොට මෙනෙහි කරන්න පුළුවන් මට්ටම නිරතුරුව නිරුද්ධ වෙලා යන නිසා ඒ නිරුද්ධ වී යන ස්වභාවය ඇතුලේ අපි යථාර්ථවත් වීම, ජීවිත අවබෝධයට එකතු වීම ඉතාම වැදගත් පරාසයක්. පින්නත් මෙන්න මේක ඉතා වැදගත් දෙයක්. මොකද්ද? දැන් අපගේ බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මේ හඳුනා ගැනීමේ මුලාවද, ඔච්චරයි මුලාව, හඳුනා ගැනීමේ මුලාවද, හඳුනා ගන්න විදිහට සිතුවිලි ගැලීමේ මුලාවද. අඳුන ගන්න විදිහට නේ සිතුවිලි ගලන්නේ. දැන් මගේ දරුවා කියලා අඳුන ගත්තාම නේ සෙනෙහස ගලන්නේ. එහෙමනේ. අයියා අඳුන ගත්ත විදිහටනේ. මේනම් මේ ලස්සන ස්ත්‍රියක් කියලා අඳුන ගත්තාම නේ පුරුෂයාට රාගය ගලන්නේ හිතට. එයා අඳුන ගන්න විදිහට අඳුනා ගන්න එක ඇතුලේ මුලාවක් පවතිනවා, යථාර්ථවත් නැහැ. ඒ අඳුනා ගන්න එකේ මුලාවක් පවති. එතකොට මේ යථාර්ථවත් වීම තමයි බුද්ධ ශාසනයේ ඉලක්කය. කොමාරි කෙනෙකුට යථාර්ථවත් වෙන්න උදව් කරන එක තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය පහල කරගන්න ඕන, දිට්ටි සම්පන්න වෙන්න ඕන කියලා අපි නිරතුරුවම කියන දේශනාවල තියෙන්නේ. එතකොට අපිට පින්වත්නි මේක හොඳින් තේරුම් ගන්න මේ தත්ත්වය. මේක ඉතාම හොඳින් ඔය පින්නතුල්ලා තේරුම් ගන්න. අඳුනා ගැනීමේ මුලාවක් පවතිනකොට සිතුවිලිවල ව්‍යාකූලත්වයක් තියෙනවා. ඒ අඳුන ගන්න විදිහට සිතුවිලි ගැලීමක් තියෙනවා. සිතුවිලි ගලන ගලන විදිහට තමයි යා ලෝකේ කියවන්නේ. ලෝකේ කියවන්නේ ලෝකේ තියෙන විදිහට නෙමෙයි, තියෙන විදිහටම කියවනම් ලෝකේ සතර මහා ධාතු මට්ටමින් විතරයි හම්බ වෙන්නේ. සතර මහා ධාතු මට්ටමට විතරමයි ලෝකේ හම්බ වෙන්නේ. එතකොට ඔය පින්නතුන්ලා ලෝකේ තියෙන විදියට බලන කමක් තියෙනවා. ලෝකේ තියෙන විදියට බලන කමක් තියෙනවා. බලන බලන විදියට පේන කමක් තියෙනවා. ඔය දෙක තමයි තියෙන්නේ. ලෝකේ තියෙන විදියටම බලනවා නම් කෙලෙස් නැහැ. බලන විදියට පේනකොට තමයි කෙලෙස් තියෙන්නේ. එතකොට තියෙන විදියටම බලන එක තමයි දිට්ටි සම්පන්නකම. බලන විදියට පේන එක දිට්ටි ගත වීම. දිට්ටි ගතවීම සහ දිට්ටි සම්පන්න වීම කියලා ලක්ෂණ දෙකක් නිතින්. දිට්ටි ගතවීමෙන් සත්‍යය කිලිටි වෙලා යනවා. දිට්ටි සම්පන්න වීමෙන් සත්‍යය විසුද්ධියට එකතු වෙනවා. සත්‍යය පිරිසුදු වෙනවා. පිරිසුදු වීමේ ඉහළම අවස්ථාව විදියට යා දුක ඉවර කරගන්නවා. එතකොට දිට්ටි ගතවීමෙන් සත්‍යය කිලිටි වෙනවා. දිට්ටි සම්පන්න වීමෙන් සත්‍යය විසුද්ධියට එකතු වෙනවා. අතිශය පාරිශුද්ධියකට එයා එකතු වෙනවා. අතිශයින් මෙයා පිරිසුදු වෙනවා. එතකොට දැන් අපිට පිරිසුදු වෙන්න බැරියයි අපි දිට්ටි ගත වෙලා ඉන්නේ. ඇයි දිට්ටි ගත වෙලා තියෙන්නේ? අපිට ගලන චිත්ත සංස්කාරයන්ගේ අවුලක් තියෙනවා. චිත්ත සංස්කාරය අවුල් වෙලා තියෙන්නේ. සංඥා විමුලාවක් තියෙනවා. අපි අඳුනගත්ත විදිය අවුලක් තියෙනවා. මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මේ ඔක්කොම වෙන්නේ මොන මට්ටමේදීද? මෙනෙහි කරන්න පුළුවන් මට්ටමේදී විතරයි. ඒ කියන්නේ මන ආයතන අනුව සිත පවතින වෙලාවට විතරයි මේ ඔක්කොම තියෙන්නේ. මන ආයතනය අනුව පවතින් නැති වෙලාවට අපි හිතමු අධික නින්දකට වැටිලා නම් අපිට මෙනෙහි කරන්න බෑනේ. එතකොට අපිට සංඥා නැහැ, චේතනා නැහැ, දෘෂ්ටිගත වීම නැහැ, මොකක්වත් නැහැ. ඒ අවකාශයේදී අපිට අඬන්න, වැළපෙන්න, සෝසුසුම් මෙලන්න පුළුවන් අවකාශයක් නැහැ. ඒ කොටින්ම ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. රාත්‍රියේ නින්දට වැටිච්ච කෙනෙකුට පැය 8ක් 10ක් ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට පැය 8ක් 10ක් ලෝකයක් හම්බෙන්නේ නැති මොකක් නිසාද? ලෝකයක් ඒ කියන්නේ එයාට අර මෙනෙහි කරන්න පුළුවන් අවකාශයෙන් නැති නිසානේ. එයා දන්නේ රෑ 9ට නිින්දට ගියපු බව විතරයි. අවදි වෙනකොට උදේ 5:30 නම් 6ට නැගිටිනකොට එයා හිතනවා මේ පැය 8 10 ඇතුලේ මම ඇඳේ ඉන්න ඇති කියලා. එච්චරයි. එතකොට ඇඳේ ඉන්න ඇති කියන්න තියෙන එකම සාක්ෂිය මොකද්ද? නිදා ගන්නකොට ඇඳේ හිටියා. නැගිටිනකොටත් ඇඳේ ඉන්නවා. එච්චර. ඒකෙන් හිතනවා ඊයේ රෑ පැය 8ක් 10ක් ඇතුළත එහෙම කාලයක් අපිට වැටෙන්නේ නැහනේ. ලෝකේ වැටෙන්නේ මෙනෙහි කරන්න පුළුවන් මට්ටමේදී විතරනේ. ඒතර පැය 8ක් 10ක් කියන්නේ කොච්චර ලොකු කාල පරාසයක්ද? එහෙම කාල පරාසයක් අපිට වැටෙන්නේ නැහනේ. නිදාගත්ත වෙලාව දන්නවා, නැගිටිනකොට නැගිච්ච වෙලාව දන්නවා, පැය 8ක් 10ක් දන්නේ. ඇඳේ හිටියා කියන්නේ එකම සාක්ෂිය තමයි නිින්ද යනකොට ඇඳේ හිටියා, නැගිටිනකොට ඇඳේ හිටියා. එතකොට මේ කාල පරාසය ඇතුලේ දැනීම මාත්‍ර මොකක්වත් නැහැ. ඇයි නැත්තේ? මෙනෙහි කරන්න පුළුවන් මට්ටම නැහැ. කාලේ වෙනද වගේමයි ගලාගෙන ගියේ. ඒ කියන්නේ එක පාරට නිින්ද ගිහින් එක පාරට නැගිට්ටා නෙමෙයි. වෙලාව බැලුවට පස්සේ පැය 8ක් 10ක් ගිහින් ලෝකේ රිද්මය වෙනස් වෙලා නැහැ. මෙනෙහි කරන්න බැරි වෙච්ච එක විතරයි එතන තියෙන්නේ. මෙනෙහි කරන්න පුළුවන් මට්ටමක් නැති නිසා ලෝකේ හම්බ වුන්නේ නැහැ. ලෝකයක් නොතිබ්බ නෙමෙයි. මෙනෙහි කරන්න පුළුවන් මට්ටම නැහැ. මෙනෙහි කරන්න මේ මට්ටම තේරුම් ගන්න. මෙනෙහි කරන්න පුළුවන් මට්ටමේදී ඕගොල්ලන්ට හඳුනා ගන්න පුළුවන් ලෝකේ. හඳුනා ගන්න විදියට සිතුවිලි ගලනවා. සිතුවිලි ගලන විදියට අනුව ඔය පින්නතුන්ලාට අපි පුරුදු වෙලා තියෙන අපිට හරියන විදිහට ලෝකේ කියවනවා. ලෝකේ තියෙන විදිහටම කියවන්නේ නැහැ අපි. ඒ මට්ටමට අපි කියනවා විපල්ලාස සහගත කම කියලා. ඒකට අපි කියනවා සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ටි විපල්ලාස. හැබැයි ඔය මොන විපල්ලාසත් අටගන්නේ මෙනෙහි කරන්න පුළුවන් මට්ටමේදී විතරයි. මෙනෙහි කරන්න බැරි නම් සංඥාත් නැහැ, චේතනත් නැහැ. එයාට ලෝකේ කියවන්නත් බැහැ. ලෝකේ කියවන්න බෑ. ලෝකේ රිද්මයේ වෙනසක් වෙලා නැහැ. මෙනෙහි කරන්න බැරි නිසා එකතු වෙන්න බැරි වුණා විතරයි. නින්දට වැටුණාම වේලාව වේගින් ගියා නෙමෙයි. සුපුරුදු රිද්මයටමයි වෙලා කාලය ගත වෙලා තියෙන්නේ. භ්‍රමණ වේගයේ මොකක්වත් වෙනසක් වෙලා නැහැ. සූර්යාගේ ගමන් මගේ පෘථිවියේ භ්‍රමණයේ කිසිම වෙනසක් නැහැ. එතකොට නිකන් එකපාරටම නින්දට ගියපු වෙලාවයි අවදි වෙච්ච වෙලාවයි විතරක් මතක මොකක් නිසාද? ඒ අවකාශයේදී මෙනෙහි කරන්න පුළුවන් මට්ටමට මගේ ඇතුළාන්තයේ තුල ප්‍රවාහය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මේ අවකාශයේ මොනවද කියලා අපි මොකක්වත් දන්නේ නැහැ. හැබැයි එහෙම නොදන්නවා වුණාට ජීවිතේ නැති උනේත් නැහැ. ඇයි ජීවිතේ නැති උනේ නැත්තේ? පැය 8ක් 10ක් ජීවිතේ අහිමි වෙන්නද? ඒ කියන්නේ මැරෙන්න හේතු යෙදුන්න නැතුව නෙමෙයි. මැරෙන්න හේතු ගොඩාක් යෙදෙනවා. මේ ගතේ ඉතා වේගවත් චලනයන් සිද්ධ වෙන්නේම පැවැත්ම පිණිස. ඒ වුණ අපි දන්නේ නැහැ. ඒකෙන් නිදා ගන්නකොට තිබුණ ඇඳ ඇතිරිලි ඒ විදියටම නැත්තේ නැගිට්ටාම. ඒවා පොඩි වෙලා තියෙන ඉරියට නිදාගෙන ඉන්න මිනිහෙක් දිහා ඉතා සමීපව නිරීක්ෂණය කරන්නකෝ. යා කොච්චර දඟලනවද කියලා. හරියට දඟලනවා. ඒ ඇයි ඒ? ඒ ශක්තිය කොහෙන්ද? ඒක තමයි කර්ම ශක්තිය. කර්ම ශක්තිය. හරියට දඟලනවා, වේගෙන් ගොරවනවා, ගොරවනේ කාය නවත්තලා ආයෙ වෙනම හුස්ම හිර වෙනවා වගේ වෙනවා. දඹලනු ඉඳාගෙන ඉදී එකපාර මිනිසුන්ට හුස්ම හිර වෙනවා. සාමාන්‍ය නින්දට වැටුණාට පස්සේ පින්වත්නි 100 පාරකට වඩා හුස්ම ආශ්වාස ප්‍රශ්වාස හිර වෙනවා. හරියට මේ කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාස රිද්මය හිර වෙනවා. එතකොට හිර වෙනකොට එතකොට ආයෙත් ඒක සමතුලිත කරලා සාමාන්‍යකරණයට ගන්න ඇතුලේ මොකක් හරි ශක්තියක් ඕනනේ. ඒකට තමයි කර්ම ශක්තිය කියන්නේ. ඒ සාමාන්‍යක ඒක කර්ම ශක්තිය විසින් අයි ජීවිතේ ඉඳල රූපේ කොච්චරක් පවතිනවද කියලා කර්ම ශක්තියෙන් හදලා ඉවරයිනේ. කර්මෙන් හදලා ඉවරයි. ඒ කර්ම ශක්තිය විසින් තමයි අවදි වෙනකන් ඒ කියන්නේ උපතේ සිට ඒ කියන්නේ ඒ පුද්ගලයා නිින්දට වැටිච්ච වෙලාව ඉඳලා ආය අවදි වෙනකන් ආයිති කාලය තුළ මේ ගතේ පැවැත්මට උදව් කරන්නේ කර්ම ශක්තිය. ඊට පස්සෙත් කර්ම ශක්තිය උදව් කරනවා. ඊට පස්සේ ඒ කියන්නේ කොමත් පැවැත්ම සම්පූර්ණයෙන් කර්මී විසින් අධිපතිකම පවත්වගෙන ඉන්නේ. මම මේ ඔයාලට කියන්න උමනාව තිබ්බේ මේ හැම වෙලාවකම අපේ ඇතුලේ ක්‍රියාත්මක වෙන දෙයක් කර්ම ශක්තිය කියන්නේ. ඒ නිසා මේක ඕන වෙලාවට කැමැති කෙනෙකුට මේක වටන්න බෑ පින්නොත්. මේක තේරුම් ගන්න. කිසිවෙකුට චෝදනා කරන්න එපා. කෙනෙකුට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අපිට සමහර අපේ ජීවිතයේ අභියෝගයට ලක්වන වෛද්‍යවරයෙකුගේ වැරදීමක් කියලා. ඒක ලෝකෙට චෝදනා කළා වැඩක් නැහැ. තම තමන්ගේ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන රිද්මයයි අපි අඳුනාගත යුතු වන්නේ. ඒ රිද්මයයි තේරුම් ගන්න ඕන. එහෙනම් ලෝකේ හඳුනා ගන්න පුළුවන් සිතුවිලි ගලන්න අවකාශය, ඒක ඇතුළේ මුලා වෙන්න පුළුවන් අවකාශයක්. මේ ඔක්කොම දෘෂ්ටි විපල්ලාස, සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස ඔක්කොම මෙනෙහි වෙන මට්ටමේදී. මේ මෙනෙහි වෙන මට්ටම කියන්නේ නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක්. මෙනෙහි කරන්න හැම වෙලාවෙම ඒ විදිහට මෙනෙහි කරන්න බෑනේ. එක එක විදිහටනේ අපි මෙනෙහි කරන්නේ. දැන් මේ වෙලාවේ මෙනෙහි කරන්නේ ධර්මයට අනුව. ඒ විදිහ මෙනෙහි කරන විදිහට අනුව සංඥා, චේතනා, දෘෂ්ටි දකින විදිහ අඳුන ගන්න විදිහ. ඉතින් එක එක විදිහට ඒක කරන්න පුළුවන්. ඒ තැන එක එක. ඊට පස්සේ ඒක නිරුද්ධ වෙලා ආය සංඥා හට ගන්නවා, චේතනා හට ගන්නවා. ඒ අර හට ගන්න ඒවා නිරුද්ධ වෙලා තමයි අලුතෙන් හටගන්නේ. ඒතර මේක නිරුද්ධ වී යන ස්වභාවයට අයිති කියලා බලන එකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. සංඥාද, චේතනාද, දෘෂ්ටියද මේවා ඔක්කොම මෙනෙහි කරන්න පුළුවන් මන ආයතන යනු සිත පවතිනකොට විතරයි කරන්න පුළුවන්. මේ මන ආයතන යනුව සිත පවතින එක නිරතුරුව හටගෙන නිරතුරුව නිරුද්ධ වී යනවා නේද? ඉතින් සංඥා විපල්ලාසව සංඥාවේ මුලාවක් හෝ චිත්තේ සිතේ මුලාවක් හෝ දෘෂ්ටියේ මුලාවක් හදාගෙන අபிසංකාරගත වෙන එක කිසි තේරුමක් නැහැ කියලා තමා තුළ පිහිටි නුවණක් එනවනම් ඇතුළෙන්ම එනවනම් ඒකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. එහෙනම් පින්වත්නි තේරුම් ගන්න සම්මා දිට්ඨිය උපද්දවන එක මොන සානම් බැරෑරුම් වැඩක්ද? කොච්චරනම් අමාරු දෙයක්ද මේ සම්මා දිට්ඨිය උපදවා ගන්න එක? ඒක ගොඩාක් අමාරු දෙයක් පින්නවත්. ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒක ගොඩක් අමාරු දෙයක්. පහසු නෑ ඒක. එතකොට මෙන්න මේ විදියට විපල්ලාස සහගත කමකට පදනම තමයි මෙනෙහි කරන්න පුළුවන් මට්ටම. දැන් පින්නවත්නි බුද්ධ ශාසනය ඔකට පාරවල් උගන්වනවා ගොඩාක් පාරවල් කියලා දෙනවා. මේ මෙනෙහි කිරීමෙන් ලෝකය හට ගන්නවා. ඒ ලෝකයේ අඳුන ගැනීම අවුල් වෙච්ච කමක්, ඒ අඳුන ගන්න විදියට තමන් තුළ ගොඩනැගෙන සිතුවිලි වල අවුල් වෙච්ච කමක්, තමන්ගේ දැක්මේ අවුල් වෙච්ච කමක් තමයි මා තුළ පවතින්නේ. කියලා ඔය පින්නතුන්ලා මේ අවකාශය ඉතාම හොඳින් තේරුම් අරගෙන ඔය පින්නතුන්ලා වාසය කරන්න දරන උත්සාහය සම්මා දිට්ඨිය. ඒතකොට සම්මා දිට්ඨිය ගැන අපිට කිසි ගැටලුවක් නැහැ. සම්මා දිට්ඨියේ ප්‍රශ්න නැහැ. ඒ අවකාශයට නැවත නැවත මේක යථාර්ථයක් කියලාම දැනෙන මට්ටමක් නේ තියෙන්නේ. සත්‍ය වශයෙන් පවතින දෙයක් නිසාමයි මට මෙහෙම වෙන්නේ කියලා නේ හිතෙන්නේ. එතකොට මේක මෙනෙහි වීම ඇතුලේ මාතුල මගේ අභ්‍යන්තරයේ තුල සිද්ධ වෙන ක්‍රියාවලියක් ඇතුලේ මට ලෝකේ හම්බ වෙන්නේ හම්බෙච්ච ලෝකේ මුලාවක් තියෙනවා හම්බෙච්ච ලෝකේ පදනම් කරගෙන සිතුවිලි ගැලීමක් තියෙනවා ඒක ඇතුලේ මම හැම වෙලාවකම අත්දකින්න ලෝකය මත පිහිටා මම මට ඕන ඕන විදියට ලෝකේ දිහා බලනවා ලෝකේ තියෙන මට්ටමින් මට කියව ගන්න බෑ තියෙන මට්ටමින්ම ලෝකේ දැක්කොත් එහෙම කෙලස් නෑ මම දකින විදියට ලෝකේ කියවලා ලෝකේ පරිස්සම් කරන්න යෑමෙන් තමයි කෙලෙස් උද්ගත වෙන්නේ. මෙන්න මේක නේද මේ හැම මොහොතකම වෙන දේ කියලා ඔයාලට බලන්න පුළුවන් හැකියාව. ඒක නිතන් නිතර බලන්න පුළුවන් හැකියාවට අපි කියනවා ආතාපි කියලා. නිතර නිතර මේ චින්තනේ මේ කියන පදනමට එන්න උත්සාහ කරනවා. සිතින් එන්න උත්සාහ කරනවා. ඒ සිතින් නැවත නැවත එන්න උත්සාහ කරන එකට අපි මොකද්ද කියන්නේ? ආතාපි කියලා කියන්නේ. ඒකට නැවත නැවත එන්න උත්සාහ කරනවා. ඒක එන්න අමාරුයි. ඇයි මේ කෙලෙස්සහගත ලෝකයේ ඇතුලේ මුලා වෙච්ච ප්‍රවාහයක අපි ඉන්නේ? එන්න අමාරුයි. අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා ඒකට එන්න අමාරුයි. ඒකට එන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. එතකොට දැන් මෙතන පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න ඕන මෙන්න මේ දේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ආතාපි කියන තැන ඊළඟට යොදන වචනේ මොකද්ද? ආතාපි කියන එකත් එක්කම ඊළඟට භාගතුන් වහන්සේ යොදන වචනේ මොකද්ද? සම්පජානෝ. සම්පජානෝ. සිහිනුවන. සිහිනුවන කියන්නේ දිනදා ඔෆිස් එකේ වැඩ කරද්දී කමංගේ කටයුතු කරද්දී කුස්සිය උයන පිනන ගමන් සම්පජානෝ සිහිනුවන පවත්වන. කොහොමද සිහිනුවන ඒ සිහිනුවන පවත්වන්න අමාරුයි මේ ඇස් අරගෙන ලෝකයේත් එකතු වෙලෙදී හැම වෙලාවෙම උපමාවක් ගන්නවා. හැම වෙලාවම උපමාවක් ගන්නවා. එතකොට මේ උපමාවට අපි ඉදිරිපත් කරනවා දැන් සංඥාවේ මුලාවක් නේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සංඥා කියන්නේ මොකද්ද? හඳුන ගන්න එකනේ. සංඥාව කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක් විදියටද? මිරිඟුවක් විදියට නේද? ඒක මේ විදියට බලන එක සිහිනුවන සම්පජානෝ ඒක. සංඥාව බුදුරජාණන් වහන්සේ වදාළේ මිරිඟුවක් විදියට නේද? බුදුරජාණන් වහන්සේ සිත උපමා කරේ ඒ සංඥාවේ මුලාවක් විතර නෙවෙයි සිතෙත් මුලාවක් තියෙනෝනේ. බුදුරජාණන් වහන්සේ සිතේ මුලාව අපට භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ හරියට මායාවක් විදියට නේද? සිත මායාවක් කියලා නේද බුදුරජාණන් වහන්සේ වදාළේ? සිත මායාවක් විදියට නේද වදාළේ කියලා ඔය විදියට එකක් බලනවා. අපි තුම සංඥාව කියලා. එතකොට යා බලනවා මේ සංඥා මාතුල හට ගන්නා වූ සංඥා බුදුරජාණන් වහන්සේ වදාළේ මිරිඟුවක් විදියට. ඒ කියන්නේ මිරිඟුව ඈතින් තියෙන බවටම පේනවා ළඟට ගියාම නෑ නේද? කිට්ටු වෙලා බලනකොට නෑ නේද? මගේ හිතේ හට ගන්නා වූ සංඥා ඇත්තම කියලා හිතෙනවා. හැබැයි ඒක හොඳට විශ්ලේෂණය කරලා බලද්දී මොකක්වත් නෑ නේද? ආයෙත් තියෙන බවටම දැනෙනවා. හඹාගෙන යනකොට මොකක්වත් නෑ නේද? බුදුරජාණන් සංඥා උපමා කළේ මිරිඟුවකට නේද? ඒ සංඥාව පදනම් කරගෙන සිතුවිලි ගැලීම ඇතුලේ සිතේ මුලාව හරියට සිත බුදුරජාණන් පෙන්වීම මායාවක් විදියට නේද කියලා උපමාව දෙස බලනවා. අනේ මාතුල හට ගන්නා වූ සංඥාත් මිරිඟුවක් නේද? ඇති බවට වැටහුණාට මොකක්වත් ගන්න නෑ නේද? නැති දෙයක් ඇති බවට මවාගෙන නේද මම ඉන්නේ කියලා තමන්ගේ හිත දෙස බලනවා. උපමාව බලලා සිත දිහා බලනවා. ඒකල වැඩ කරනවා වෙනද වගේ. තමන් ලෝකේ අඳුනා ගන්න මට්ටම බුදුරජාණන් උපමා කළා මිරිඟුවක් විදියට. මිරිඟුව කියන්නේ නොපවතින දෙයක්. ඈතින් බැලුවාම පේනවා. ළඟට ගියාම මොකක්වත් නෑ. මගේ හිත තුළ මම් සංඥා හටගත්තට පස්සේ මගේ හිතේ විතරයි ඕක තියෙන්නේ. ඕක එළියට අදාළ තත්වයක් නෙමෙයි නේද? මගේ දුව මගේ පුතා කිව්වට ඒක මගේ හිතට සාපේක්ෂව බැලුවට එළිය ලෝකේ මගේ දුව මගේ පුතා කියලා එකක් නැහැ. මම හිතාගෙන ඉන්න කමක් නේද තියෙන්නේ? ඒ කෙනා බලන විදියට නේද ලෝකේ කියවන්නේ, ලෝකේ අඳුනගන්නේ කියලා. මේක මේ මගේ සිතේ තියෙන දෙයක් සමීපව නිරීක්ෂණය කළොත් මෙදහත් සිතකින් නිරීක්ෂණය කළොත් කර්මයෙන් ඉපදිච්ච රූපණේ දෙලියෙන් තියෙන්නේ කියලා රේ මේක විස්තර කරලා බලනකොට ධර්මතාවයක් විදියට ලෝකේ පේන්න පටන් ගන්නවා අර මගේ හිතේ තියෙන සංජානනයට අදාළ ලෝකයක් තියෙනවාමයි කියලා පිළිගත් එක නිකන් අයින් වෙලා යනවා ඒ අයින් වෙලා යන ආකාරයට සිතුවිල්ලක් උපද්දවන එකට අපි කියනවා මොකද්ද සම්පජානෝ කියලා සම්පජානෝ ඒත් එක්කම යෙදෙන ඊළඟ වචනේ තමයි සතිමා ඒත් එක්කම යෙදෙන එක මොකද්ද සතිමා සතිමා මේ සතිමා කියලා කියන්නේ තමන් තුළ හටගන්න සංඥාව මිරිඟුවක් විදියට බැලුවනේ මේ සංඥාව මගේ සිත තුළ හටගන්නේ කොහොමද කියලා බලනවා සංඥා හටගන්නේ මොකක් නිසාද ඒ සංඥා හටගන්නේ ඒ ඒතන ස්පර්ශේ නිසා දකින් දැක්කේ නැති වෙලාවක හටගන්න රූප සංඥා තියෙන්න බෑ අහපු නැති මට්ටමේදී හටගන්න සද්ද සංඥා නැහැ ශබ්ද සංඥාව කියන එක හට ගන්න පුළුවන් ඇහෙන මට්ටමේ විතරයි. අහපු දේවල් සම්බන්ධ සංඥාවක් හට ගන්න ඕන ඒක ධම්ම සංඥා. අර මන ආයතන යන හිත පාව. ඒක තමයි ලොකුම ක්‍රියාවලිය. ඒකයි අපි මනසයි අවබෝධ කරන්න උත්සාහ කරන්නේ. ගඳ සුවඳ දැනෙන මට්ටමේ විතරයි ගන්ධ සංඥා. රස දැනෙන මට්ටමේ විතරයි ජීවහා සංඥා. රස සංඥා තියෙන්නේ. කයට පහස දැනෙන මට්ටමේ විතරයි පොට්ටබ්බ සංඥා. එතකොට ඒවා සම්බන්ධිතා බරපතල අවකාශයේ ධම්ම සංඥා. මෙනෙහි කර කරත් ආය ආයිය දැකපුවා පීග්‍ය සතිය දැකපුවා ගේ මට එකතු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒක හරි. එතකොට මෙතන සතිමා කියලා කියන්නේ මේ මාතුල සංඥා හටගatti කොහොමද කියලා බලන්න පටන් ගන්නවා. එතකොට සතිමා කියන්නේ අන්න ඒකට. ඒවා නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා බලනවා. හටගෙන නිරුද්ධ වී යනවා නම් ඒක අනිත්‍ය වශයෙන් විමසන්න පටන් ගන්නවා. හටගෙන නිරුද්ධ වෙනවා. හටගන්නේ මට ඕන විදියට නෙමෙයි. ඒ තැන ස්පර්ශයට අනුව සංඥා හට ගන්නවා. ඒ තැන නාම රූපයන්ට අදාළව සංඥා හට ගන්නවා. ඒ තැන ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නාම රූප නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා කියලා බලන එකට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ සතිමා සතිමා. ඒකට කියන්නේ සතිමා කියලා. එතකොට එයා දැන් මේ විදියට ස්පර්ශය නිසා හටගන්න ස්පර්ශය නිසා සංඥා හටගන්න ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. එතකොට සංඥා විපල්ලාස විතරක් නෙමෙයි අපිට තියෙන සංඥා විපල්ලාස චිත්ත විපල්ලාසත් ඇති වෙනවනේ. චිත්ත විපල්ලාස හටගන්නේ මොකද්ද? ඒතන නාම රූප ධර්ම හටගන්නකොට ඒතන සිතුවිලි ඒතන පින්වත් චිත්ත විපල්ලාසයන් හටගන්නවා. අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා දිට්ඨි විපල්ලාස හට ගන්නවා. දැන් බලන්න යා ඒකේ හේතුපාදනම් බලනවා. සංඥා හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්, සිත හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්, දෘෂ්ටි හටගන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අයි අපේ පදනම් මොකද්ද? සංඥාවේ මුලාවක් විපල්ලාස සහගතකමක්නේ අපිට පවතින්නේ. සංඥාවේ මුලාවක් පවතිනවා, සිතේ මුලාවක් පවතිනවා. ඒ නිසාම අපිට ලෝකේ තියෙන විදියට බලන්න බෑ. අපි බලන විදියට ලෝකෙ කියව ගන්නවා. අපි බලන විදියට කියව ගන්නවා. අපි බලන විදියට ලෝකෙ සම්මත කර ගන්නවා. එහෙනම් ලෝකෙ දෙහිම සම්මත කරගත්තාම ලෝකෙ වෙන රිද්මයකට යන්නේ. මෙනෙහි කරාම අපිට වෙන ක්‍රියාවලියක් විතරයි මෙතන තියෙන්නේ. මෙනෙහි කරන්න බැරි වුණත්, මෙනෙහි කරන්න පුළුවන් වුණත් ලෝකෙ මේ මට්ටමේ එකම රිද්මයකට ගලාගෙන යනවා. අපට වැටහෙන්නේ ලෝකෙම මෙනෙහි කරාම විතර. රෑනින්ද කතාවම තමයි. හොරාටක් උදේ ඉඳලා හවස් වෙනකන් ගියා වගේමයි ගිහින් තියෙන්නේ. නමුත් අපිට මෙනෙහි කරන්න බැරි නිසා අපි දන්නේ නිදා ගන්නකොට ඇඳේ හිටිය බව, නැගිටිනකොට ඇඳේ හිටිය නිසා මේ හැබැයි අටේ ඇඳේ ඉඳ ඇති කියලා අපි අනුමාන කරනවා. එච්චරයි. නමුත් කාලය වේගෙන් ගියේ නැහැ. නිදාගත්ත බව මතකයි, අවදි වෙච්ච බව මතකයි. ඒ අතර කිසිම සිද්ධියක් මොකක්වත් මතකයක් නැහැ. හැයි මෙනෙහි කරන්න පුළුවන් මට්ටමට අපිට එකතු වෙන්න බැරි වුණා. එහෙනම් ලෝකේ තියෙන බවට, ලෝකේ පවතින බවට, ලෝකේ ඔක්කොම තේරෙන්නේ මෙනෙහි කරන්න පුළුවන් මට්ටමේදී විතරයි. එතෙන් මේ එතකොට දැන් ඔය මෙතන සතිමා කියන්නේ අඳුන ගන්න පුළුවන් මට්ටමේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉන්න බව දකිනවා. ඒ සංඥාවේ මුලාව නිසාම චිත්ත විපල්ලාස ඇති වෙනවනේ. ඒ තැන සිතක් හටගන්නේ මොකක්ද? නාම රූප නිසා කියලා බලනවා. ඒ සිතුවිලි හටගත්තම් මුලාවක් පවතිනවා, දිටි විපල්ලාස. ඒ දෘෂ්ටියේ මුලාව පවතින අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා බලනවා. එතකොට අවිද්‍යාව අවිද්‍යාව නිරුද්ධ වුණොත් දෘෂ්ටි විපල්ලාසයන්ගේ නිරෝධයක් තියෙනවා. නාම රූපයන්ගේ නිරෝධයක් වුණොත් සිතේ නිරුද්ධ වෙලා යනවා. සංඥාව නිරුද්ධ මේ ස්පර්ශේ නිරුද්ධ වුණොත් සංඥා නිරුද්ධ වී යනවා. සංඥාත් නිරුද්ධ වී යනවා නම් ඒකත් අනිත්‍යයි. සිතත් නිරුද්ධ වී යනවා නම් මේ සිතත් අනිත්‍යයි. වටිනාකම දීලා සිතුවිලි වලට වටිනාකමක් දීලා සිත මත පදිංචි වෙලා සිතින් ලෝකයට අගයක් දීලා සිතුවිලි වලට වටිනාකමක් දීලා පවතින යන එක කිසිම ආයුරකින් තේරුමක් ඇති වැඩක් නෙමෙයි. කිසිම වැඩක් නැහැ. එතකොට මේ දෘෂ්ටියට වටිනාකමක් දීලා වැඩන්නේ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට වටිනාකම් පේන්නේ නැතුව යනවා ලෝකේ. අවිද්‍යාව නිසායි වටිනාකම් පේන්නේ නැතුව ලෝකේ තාත්ති වශයෙන් වටිනා නිසා නෙමෙයි කියලා මේවා නිරුද්ධ වෙනකොට මේ සංඥාද සිතද දෘෂ්ටියද ඔක්කොම නිරුද්ධ වී යනවා නේද කියලා ඒතන හටගත්ත විදියත් නිරුද්ධ වෙන විදියත් බලන එකට අපි කියනවා සතිමා සතිමා. එහෙම බලනකොට මොකද්ද වෙන්නේ? එහෙම බලනකොට එක්තරා විදිහක සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං අභිජ්ජා දෝමනස්ස සහගත තත්ත්වයකට සිතපත් නොවි සිත උපේක්ෂාවකටපත් වෙනවා. උපේක්ෂාවකටපත් වෙනවා. ඔන්න දැන් බොහොම ප්‍රසස්තයි. එයා ඉන්නේ සෝතාපන්න මාර්ගේ. ඇයි? ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ඔක්කොම තියෙනවා. අර සසර ගතිය කෙලසුන්ගේ ඕලාරිකත්වය කෙලසුන්ගේ බලවත්කම වැඩි නිසා ගොඩාක් කෙලෙස් සිතේ හැසිරෙන නිසා පින්වත්නි සමහරට මෙතනදී සෝතාපන්න මාර්ගයට ආපු කෙනා සෝතාපන්න ඵලයටපත් නොවෙන්න පුළුවන්. ඒ සෝතාපන්න ඵලයටපත් වීම පිණිස ඒ තැන පින්වත්නි ඒ තැන අර ඔන්න හරි වැදගත් කොට සම්මේක. දැන් සෝතාපන්න මේ දක්වා විමසපු කෙනා මාර්ගෙමයි දුගති යන්නෙම නැහැ. මෙතනට ආව මිනිහෙක් ඉන්නවා නම් මේ කියපු මෙතනට ඇවිල්ලා ඉන්නවා නම් යා ගිහිද පැවිදිද ස්ත්‍රීද පුරුෂද බාලම දුගති යන්නෙම නැහැ පින්වත්නි. එච්චර ප්‍රතිඵල සම්පන්න අවකාශ. හැබැයි මට කියන්න ස්ථිරව කියන්න බෑ යා ඵලයටපත් වේවි කියලා. මාර්ගේ ඉන්නේ එයා ඵලයටපත් වේවි කියලා ස්ථිර ඵලයටපත් වෙන්න ඕන නම් ඔගොල්ලෝ දැක්ක නේද එක තැනක අර ස්පර්ශය නිසා තමයි සංඥා හටගත්තේ. ඊට පස්සේ චේතන මේ සිත හටගත්තේ නාම රූප නිසා, දෘෂ්ටි හටගත්තේ අවිද්‍යාව නිසා කියලා බැලුවා නේද? එහෙම බලන්න එක සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. අභිජ්ජා දෝමනස්ස සහගත තත්වයකට හිත නොයා දැන් යාගේ සිත පවතිනවා නේද? වික්තනා විදියක. එතකොට යා තුල පවතින මදහත්කම අදාළ වෙන්නේ ස්ථිරව සෝතාපන්න මාර්ගයට. හැබැයි ඇතමික් සෝවාන් ඵලයට පත්විය හැක, ඇතමික් සෝවාන් ඵලයට පත්විය නොහැක. අපිට ස්ථිරව කියන්න බෑ කොයි කොයි කෙනා සෝවාන් වේවිද කොයි කොයි කෙනා සෝවාන් නොවේවිද කියලා. එයාට පරමාර්ථ දැක්මක් තමන්ගෙම ඇතුළාන්තය තුළ විමසා බැලීමක් පිළිබඳ ඉතා ගැඹුරු කතාවක් එයා තුළ ප්‍රකටයි. හැබැයි සෝවාන් නොවෙන්නම පුළුවන් කියන්න බෑ. ඇයි එතකොට සෝවාන් වෙන්නේ? මේ කෙලෙස් වල හැසිරීම සහ සාංසාරික ගතිකත්වය, කෙලෙස් අනුසය තමන්ගේ ඇතුලේ තියෙන විදිය, සාංසාරික දියුණු කරගෙන ආපු කුසල සංස්කාරයන්ගේ ප්‍රතිබල සම්පන්නකම මේ ආදී හේතු සාක්ෂි ගොඩක් සසරින් මිදීමට උපකාර කරනවා. හැබැයි මෙතන සෝවාන් එනම් මෙයා මාර්ගයේද ඵලයේද මාර්ගයට එකතු වෙනවද ඵලයටපත් වෙනවද කියන එකට විශාල එයාගේ චරිත ස්වභාවය, ඨානාඨාන කුසලතාවය, අනුසය මට්ටම, චරිත මේ වගේ ගොඩාක් හේතු ඇතුලේ තමයි මාර්ගයේද ඵලයේද කියන තීරණය වෙන්නේ. හැබැයි ස්ථිරව මේ දෙකෙන් එකයි. මීට මෙහා පැත්තේ ඉන්න විදිහක් නැහැ. මේක කළොත් එක්කෝ මාර්ගේ එක්කෝ ඵලේ. අපි හිතමු මේ දෙකෙන් එකක් නම් ඵලයටපත් වෙලා නැහැ මාර්ගය කියලා. දැන් මේ දෙකෙන් ස්ථිරයි කයිනේ. ඵලයටපත් වෙලා නැත්තම් එයා ඵලයටපත් වීම පිණිස දැන් එයා ආයෙත් පොඩ්ඩක් පොඩ්ඩක් ආයෙත් හැරෙනවා අපි කරපු පැත්තටම. එතකොට එයා බලනවා මේක මේ බලපු විදියම අර සතිමා කියලා කොටසක් කිව්වා නේද? ඒ සතිමා කියන එකම හේතු ප්‍රත්‍යයන් පාවිච්චි කරනවා. හේතු ප්‍රත්‍යන මෙන්න මේකයි. ඒක ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. ඔය පින්නතුල්ලා හේතු ප්‍රත්‍ය වශයෙන් අර මේ අපි දැන් ඉස්සලා කිව්වා ඔන්න දැන් ආයෙත් මේ කියපු එක ඔළුවට ගන්න. මෙතන කිව්වා සම්පජානෝ කියලා. එක සම්පජානෝ කියුව මොකද? උපමා වර්ගන ජීවත් වෙනවා. අනේ මේ සංඥා කියන්නේ මිරිගුවක් නේද? එයා සංඥා හට ගන්නකොට එයා වැඩ කරද්දි ඔෆිස් එකේ වැඩ කරද්දි කුස්සිය උයද්දි මිදුලාතු ගාද්දි මේ මම මේ සංඥා මත පදිංචිලා ඉන්නවා මේක මිරිඟුවක් වගේනේ සංඥා ඇති වෙලා නැති වෙලා යනවනේ මිරිඟුවත් ළඟට ගියාම මොකක්වත් නැහෙනි කියලා බලනවා අතු ගන්නවා ඔෆිස් එකේ වැඩ කරනවා තමන්ගේ කෘත්‍යය කරනවා බුදුරජාණන් වහන්සේ සිතවද මායාවක් විදියට මේ මායාවකටනේ මං අහු වෙලා ඉන්නේ උපමාව දිහා බලනවා සිත දිහා බලනවා ඔහොම බලනවා ඒක ඒකෙන් මොකද්ද වැඩිනවා කිව්වේ සම්පජානෝනි සම්පජානෝ සතිමා කිව්වේ මොකද්ද සතිමා කිව්වේ හේතු ප්‍රතිවිභාගයකට යනවනේ සතිමා හේතු ප්‍රතිවිභාගයනවා මේ මොහොතේ හටගත් ආ වූ සංඥාව හටගත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් ස්පර්ශේ නිරුද්ධ වෙනකොට සංඥා නිරුද්ධයි චේතනා හටගත්තේ නාම රූප ප්‍රත්‍යයෙන් නාම රූප ගැන අවබෝධ කරනකොට නාම රූප නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වීමෙන් මේ ලෝකේ නිරුද්ධ වී යනවා අන්න බලනවා යා එයා එහෙම බලනවා ඊට පස්සේ මේ දෘෂ්ටි හටගත්තේ මොකක් නිසාද යම් කෙනෙක්ගේ දෘෂ්ටියක් හටගත්තේ මොකක් නිසාද ආවිද්‍යාව නිසා අවිද්‍යාව නිරුද්ධයි නම් දෘෂ්ටි විපල්ලාස නිරුද්ධයි එම් බලන එකට අපි මොකද්ද කිව්වේ සමුදේ නිරෝධය බලන ඕ හරිනි පින්වත්නි සතිමා කියන එක කොහොමද සමුදේ වය ද බලන එක සමුදේ සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව ඒ දෙකනේ අපි බැලුවේ හටගත්ත විදියයි නිරුද්ධ වෙන විදියයි පින්වත්නි අපි බැලුවේ වෙන මොකක්වත් නෙමෙයිනේ හටගත්ත විදියත් නිරුද්ධ විදියත් අපි බැලුවා සතිමා. එතකොට මොකක්ද උනේ? එතකොට උනේ එක්තරා විදිහක උපේක්ෂාවකට අපේ සිතපත් උනා. අභිජ්ජා දෝමනස්ස. අභිජ්ජා දෝමනස්ස සහගත තත්ත්වයකින් මිදී එක්තරා විදිහක යම් කිසි ආකාරයක ඥාන සම්ප්‍රයුක්ත සංවරයකට යාගේ සිත එකතු උනා. ඥාන සම්ප්‍රයුක්ත සම්ප්‍රායකට එකතු වුණා. දැන් මේකේ ආතාපි කියන එක එහෙම තෝරන්නේ මේක ඉස්සල් තේරුවනේ අපි. අදොර ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එක්තරා ඥාන සංවරයකට විනේකට ආවා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. අභිජ්ජා දෝමනස්ස සහගත තත්වයෙන් සිත මිදී එක්තරා උපේක්ෂාවකට අපේ සිත පින්වත්නී පත් උනානි. මෙතනට එනකොට ස්ථිරව එක්ක මාර්ගයේ ස්ථිරව ඵලයේ මේ දෙකෙන් එකක් විතරයි තියෙන්නේ. ඵලයට පත් වෙනවාමයි කියලා අපවෙන්න පුළුවන්කමක් නැහැ. හැබැයි මේ දෙකෙන් එකක් නේ. මාර්ගය නම් නැත්තම් අහිමි වෙන්නේ ඵලයේ විතරනේ. ඵලයට පත්වීම පිණිස ආයෙත් එයා අඩියක් පස්සට යනවා සතිමා කියන කොටසට ගිහින් එයා බලනවා සතිමා කියන කොටසට. එතකොට අර මෙතන මාර්ගයේද ඵලයේද කියන එක තම තමන් තමයි දන්නේ. මාර්ගයේ හෝ ඵලයේ දෙකෙන් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. ඵලයේ විතරයි නැත්තේ මෙතනට ආපු මිනිහෙක් අනිවාර්යෙන් අවබෝධයේ කරා තව ටිකක් දුර ගියොත් යනවා. යන්න බැරුව මළොත් සුගතිය යනවා. ආයි බලන්න දෙයක් නැහැ. හරි මේ ආයි පාන්සකෝල අරම වැඩක්ම නැහැ පින්නොත් මේ මට්ටමේ ඉන්න කෙනෙකුට. දැන් මේ මට්ටම නම් තියෙන්නේ. හැබැයි මාර් අපිට ඕන සෝවන්වත් වෙන්න නිකෝම හරි. එතකොට එයා මොකද කරන්නේ? ආයෙත් අර වාක්‍ය ඔළුවට ගන්නවා. ඒ වාක්‍ය ওই වචන තුන ඔළුව ගන්න. මොකද්ද වචන තුන? සම්පජානෝ සතිමා මේ දෙක තමයි ප්‍රධාන වචන දෙක. දැන් අර ඔය පින්න තුල්ලා තුල සංඥා හටගatti මොක නොවන පණ තියෙන්ද? ස්පර්ශය. ඒ ස්පර්ශي උපමාවෙන් බලන්න ගන්නවා. ස්පර්ශය කියනක උපමාවෙන් බලන්න. ස්පර්ශي බුදුරජාණන් වහන්සේ උපමා ස්පර්ශය උපමා කරා බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට හරියට බුදුරජාණන් වහන්සේ ඒක එක එක විදියට දේශනා කරලා තියෙනවා. නිකන් අපි උපමාව කොහොම වුණත් ස්පර්ශයේ දෙස බලන්න පටන් ගන්නවා. ස්පර්ශයේ දෙස බලනවා. අනේ මේ ඒ ඒ තැන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, කාය සම්පස්ස මේ ආදි වශයෙන් හය පැත්තකින් ස්පර්ශයේ නිසා මේ පවතින తত্ত্বය ස්පර්ශයේ නිසා හට ගන්නවා මිසක් සාත්‍ය වශයෙන් පවතින දෙයක් නෙමෙයි. ඔය ඕක හොඳට තේරෙවි. මේක මේ මිනිස්සෙක්ගේ ඇදිච්ච තුවාලයක් උපමා කරලා පටිච්ච සමුප්පාදයෙන් දේශනාවක් කරලා තියෙනවා අපි. ඒ දේශනාවේ ස්පර්ශයට අදාළව මේ අපි පැහැදිලි කරලා තියෙනවා මිනිස්සෙක්ගේ තුවාලයක් ඇදිලා ඒ තුවාලේ වැදීම නිසා ඒක පැසවලා ඒක වටේට ගෙඩි ඇවිල්ලා ඔය පටිච්ච සමුප්පාදයට උපමාවක් ඇතුලේ දේශනා කීපයක් කරලා තියෙනවා. ඒ දේශනාව ටිකක් මෙතන පාවිච්චි කරගන්න පුළුවන් නම් හොඳයි. මට මේ කාලය යන නිසා මම කියන්නේ නැති. දැන් ස්පර්ශයෙන් හටගත්ත ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයක් නේද කියන එක ප්‍රකට කරගන්නවා විනදා වගේ වැඩ කරනවා. මාර්ගයේ ඉන්න කෙනා ඵලයටපත් වෙන්න. එතකොට දැන් මෙතන අපි දැන් තව විදියකින් බලමු. දැන් අපි කිව්වා මෙතන සිත හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් කිව්වනේ. නාම රූප ප්‍රත්‍යය නාම රූපයෙන් උපමාවෙන් බලන්න පටන් ගන්නවා. දැන් උදාහරණයක් රූපේ උපමාවෙන් බලන්න පුළුවන්. රූපේ බුදුරජාණන් සූපමා කළේ කොහොමද? හරියට මේ රූපය වරිච්චි බිත්තියගේ කේක උපමා තියෙනවා. මේ රූපේ උපමා කළා එක තැනක මොකද්ද, මේක රූපේ නිකන් වරිච්ච බිත්තියක් වගේ. මේකට වරිච්ච බිත්ති කියන්නේ කණු හිටවලා ඒකට ලී බැඳලා ඒක ඇතුළට මැටි ඔබලා උපමට්ටම් කරලා ඒක සියුම් මැට්ටකින් ගාලා තියෙන්නේ. මේක අයත් මේ ඇට සැකිල්ලකට මස්සෙදෙලා ඒක නහර වැල් වලින් ගැට ගහලා ඒක හැමකින් වහලා සිවියෙන් උපමට්ටම් කරලා තියෙන. අනේ මොකද්ද මේක වන්නේ? අර උපමාව තමයි ගන්නෙ. දැන් මාර්ගයේ ඉන්න කෙනා, මාර්ගයේ ඉන්න කෙනා ඔබට තේරෙන්න ඕන, එයා මුලින්ම මාර්ගයට එකතු වීමට සංඥාව දෙස බැලුවා, ඊට පස්සේ චේතනා සිත දෙස බැලුවා, දෘෂ්ටිය දෙස බැලුවා. ඒව උපමාවෙන් බැලුවා එයා. දැන් උපමාවෙන් බලන්න බලන්න එයාට පින්වත්නි සම්පජානෝ කියන එක වැඩිලා සතිමා කියන එකට එකතුනේ කොහොමද? සමුදේ නිරෝධය බැලුවා. එතකොට මාර්ගයට එකතුනා. දැන් ඵලේ නැහෙනේ. ඵලේ නැති නිසා දැන් එයා බලනවා සම්පජානෝ, සම්පජානෝ කියන එක හදන්න එයා බලනවා කොහොමද? මේක ආයහනකොට හොඳට තේරෙයි. ඒක හදන්න එයා බලනවා අර ස්පර්ශය කියන එක බලනවා. ඉස්සල බැලුවේ මොකද්ද? ස්පර්ශය නිසා හටගත්ත සංඥාවනි බැලුවේ. දැන් ඒක තව අඩියක් පිටිපස්සටකින් ස්පර්ශය බලනවා. ඉස්සල්ලා බැලුවේ සිතනේ. දැන් බලන්නේ සිත හටගත්තේ මොකක් නිසාද? නාම රූප නිසා. ඒ නාම රූප නිසා ටික සම්බන්ධ සිහි නුවණ පවත්වනවා. එතකොට යාට රූපේ නාමය හෝ රූපේ එකක් බලනවා යා. දැන් රූපේ නම් ওই විදිහට බලන්න පුළුවන්. මේ රූපේ වරිච්චි බිත්ති වගේ නෙමෙයි වැඩ කරන අතරේ බලන්නේ. ඇස් දෙක පියාගෙන නෙමෙයි මේ රූපේ වරිච්චි බිත්ති වගේ නේද මේක ලී හිටවලා ඒක මැදට මැටි ඔබලා ඒක වටේට උපමට්ටම් කරලා මේ මැටි ගාලා නේද තියෙන්නේ මේ ඇඟත්තේ මේ රූපයත් එමෙනි රූපේ බලනවා මේ රූපය ඇතුළ මේ ඇට සැකිල්ලකට මස් ඔතලා නහර වැල් වලින් ගැට ගහලා සිවියකින් වහලා මේ හැමකින් වහලා සිවියෙන් ඔපදාලා තියෙන්නේ. ඉතින් වරිච්චි බිත්තියයි මේකයි අතර වෙනස් වෙන්නේ. මේක සවිඥානිකයි, විඥානයේ සහිතයි. විඥානයේ විරුද්ධ වුණොත් වරිච්චි බිත්ති මේක අතර පොඩ්ඩක්වත් වෙනසක් නැහැ නේද කියලා බලනවා. බලලා වෙනද වගේ වැඩ කරනවා. වෙනද වගේම වැඩ කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? සම්පජානෝ, ඒක හැදෙනවා. ඒක හැදෙනවා. සම්පජානෝ ළඟට මොකද්ද? සතිමා. සතිමා. එතකොට දැන් එයාට පුළුවන් මේ අවිද්‍ය දැන්. එතකොට එයා එතනදී සම්පජානෝ එකට පාවිච්චි කරන්නේ දෘෂ්ටිය පවතින්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසානේ. දැන් අපි ගත්තේ හේතුවම තමයි දැන් පාවිච්චි කරන්නේ. හේතුව තමයි සම්පජානෝ සතිමා කියන දෙකට. ඉස්සල බැලුවේ සම්පජානෝ සතිමා කියන එකෙන් ඵලය. මුල් කොටසේ බැලුවේ ඵලය. ඒකෙන් තමයි මාර්ගයට එකතු වෙන්නේ. ඒකෙදී ආ බැලුවේ මොකද්ද? තමන්ගේ සංඥා දෙස බැලුවා, සිත දෙස බැලුවා, දෘෂ්ටිය දෙස බැලුවා. ඒක තමයි පාවිච්චි කළේ. ඒක සතියෙන් පාවිච්චි කරද්දී සම්පජානෝ කියන එකම උපමාවෙන් බැලුවා. එතකොට යා දැක්කා තමන් තුල හට ගන්නා වූ සංඥා මිරිගුවක් නේද කියකි බැලුවා. දැන් ඒක මාර්ගයට එකතු වුණාට ඵලේ නැහැ නේ. තව ඵලේ නැති නිසා යා තවත් අඩිය පිටිපස්සට අරන් ඵලේ නෙමෙයි හේතුව දිහා බලනවා. හේතුව මොකද්ද? සංඥා හට ගන්න හේතුව ස්පර්ශය. ස්පර්ශයයි දැන් එයා උපමාවකට ගත්තේ. එතකොට දැන් එයා තුල සිත හටගන්නේ මොකක් නිසාද? නාම රූප නිසා. නාම රූප උපමාවෙන් බලනවා. නාමයෝ රූපේ එකක් බැලුවම ඇති. ඒකයි රූපේ නම් වරි අනේ මේ රූපේ අර වැඩ කරද්දි බලනවා වරිච්චි බිත්ති වගේ නේද ඔය කතාව බලනවා. මේ ඇඟත් එහෙම නේද? හැමකින් වහලා මේ ඇට සැකිල්ලකට මස් ඔතලා නහර වැල් වලින් ගැට ගහලා හැමකින් වහලා සිවියකින් උපමට්ටම් වෙලායි තියෙන්නේ. වෙනස තමයි මෙහි සවිඥානිකයි. යහපැත්තේ වරිච්චි බිත්ති සවිඥානික නැහැ. ඔච්චරයින වෙනස කියලා බලනවා. වෙනදා වගේම කුස්සිය උයනවා, වැඩපල කරගෙන ඉන්නවා. එයාට ඕන දැන් මාර්ගේ ඉන්නෝ. එයා ඵලයට පත් වීමට උපාය මාර්ග මේ පාවිච්චි කරන්නේ. එතකොට දැන් ඉස්සලා අවිද්‍යාව නිසානේ දෘෂ්ටි හටගන්නවා කිව්වේ. දැන් අවිද්‍යාව උපමාවෙන් බලනවා. කොහමද අවිද්‍යාව? අවිද්‍යාව කියන්නේ හරියට අන්ධෙක් වගේ නේද කියලා එක එක මොකක් හරි උපමාවක් අරගෙන බලනවා. අවිද්‍යාව කියන්නේ අන්ධෙක් වගේ නේද? අවිද්‍යාව කියන්නේ හරියට වයි වර්ණ කණ්ණාඩියකින් බලන ලෝකේ බලනවා නේද? යා බලන විදියට පේන්නේ. එතකොටනේ දැන් නිල් පාට කණ්ණාඩියක් දාගෙන බැලුවමනේ ලෝකේ නිල් පාටට පේන්නේ. ලෝකේ නිල් පාට නිසා නෙමෙයි ලෝකේ විචිත්‍රවත් වයිවර්ණයි ලෝකේ. නමුත් එයා නිල් පාට කණ්ණාඩියක් දාගෙන බලන එකනේ ප්‍රශ්නේ කියලා උපමාවකින් බලනවා. ඕනතරම් අවිද්‍යාවට උපමා තියෙනවා. උපමාවෙන් බලනවා. අවිද්‍යාව නිසා හටගන්නා දෘෂ්ටිය නෙමෙයි දැන් බලන්නේ. අවිද්‍යාව දෙස බලන. අන්න ඔහොම බලනකොට යා තුළ තියුණු සිහිනුවනක් උපදින්න ගන්නවා. සම්පජානු සතිමා, සතිමා කියන එකෙන් සිහියෙන් බල, සතිමා කියන එකෙන් බලන හේතු ප්‍රත්‍යයනේ. මොනවාගේ හේතු ප්‍රත්‍යද දැන් බලන්නේ? සංඥාවේ හේතු ප්‍රත්‍යවත්, එහෙමත් නැත්නම් සිතේ හේතු ප්‍රත්‍යවත්, අවිද්‍යාව මේ දෘෂ්ටි හේතු ප්‍රත්‍යවත් නෙමෙයි බලන්නේ. ඒව හටගත්තා වූ හේතුන්ගේ හේතු ප්‍රත්‍යයයි දැන් බලන්නේ. සතිමා එයා බලනවා එයා තුළ හටගත්තා වූ, එයා තුළ හටගත්තා වූ ස්පර්ශය කුමක ප්‍රත්‍යයෙන් හටගත් එකක්ද? ස්පර්ශේ හටගත්තේ කුමක ප්‍රත්‍යයෙන්ද? ආයතන නිසා නේද හටගත්තේ. ආයතනයන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ස්වභාවයට නේද ආйти කියලා හටගත්ත විදියයි නිරුද්ධ වී යන ස්වභාවය බලනවා. හටගත්ත විදියත් බලනවා නිරුද්ධ වී යන ස්වභාවයත් බලනවා. ඊට පස්සේ ආ බලනවා එයා එයාගේ නාම රූප හටගත්තේ මොකක ප්‍රත්‍යයෙන්ද කියලා බලනවා. නාම රූප ධර්මයන් හටගත්තේ විඥාන ප්‍රත්‍යයෙන් නේද? ඒකනේ අපි රූපේ බැලුවේ. අර මේ බලන්න මෙතන ගත්ත උපමාව වරිච්චි බිත්ති වගේ. වරිච්චි බිත්තියයි මේ රූපය අතර වෙනස මොකද්ද? මේ විඥානයේ සහිතයි වරිච්චි බිත්ති වලට විඥානයක් නැහැ. විඥානේ නැති වුණොත් වරිච්චි බිත්ති මේ ගතයි අතර වෙනසක් නැහැ කියලා බැලුවේ. නාම රූප හටගන්නේ කුමක ප්‍රත්‍යයෙන්ද? විඥාන පත්‍යා නාම රූපං. අනේ විඥානේ නිරුද්ධ වුණොත් නාම රූප නිරුද්ධයි නේද කියලා හේතු ප්‍රත්‍ය බලනවා. දෘෂ්ටි හටගත්තේ අවිද්‍යාව නිසා. දැන් අවිද්‍යාවනේ අපි දැන් මෙතන බලන්නේ. මාර්ගයේ ඉන්න කෙනා ඵලයටපත් වෙන. අවිද්‍යාව හටගන්නේ කුමක ප්‍රත්‍යයෙන්ද කියලා බලනවා. අවිද්‍යාව හටගන්නේ ආශ්‍රව ප්‍රත්‍යයෙන් නේද කියලා බලනවා. දැන් සම්මාදිට්ඨික සූත්‍රයේ තියෙන්නේ ආශ්‍රව ප්‍රත්‍යයෙන් නේද? ආශ්‍රව නිසා අවිද්‍යාවද, අවිද්‍යාව නිසා ආශ්‍රවද, අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන කමක් නේද තියෙන්නේ? කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව, අවිජ්ජාශ්‍රව නිරුද්ධයි නම් ඒ ආශ්‍රව නිසා පැන නගින්නා වූ අවිද්‍යාවද නිරුද්ධ වී යන ස්වභාවයට නේද අයිති කියලා නිරෝධ ධම්ම විදියට පින්වත්නි ඒ පුද්ගලයා විසින් නිරුද්ධ වී යන ආකාරයට යම් ශ්‍රාවකෙක්, යම් පුද්ගලයෙක් පින්වත්නි ඒ තැන ස්පර්ශයද, ඒ තැන ස්පර්ශයද, ඒ තැන නාම රූපද, ඒ තැන අවිද්‍යාවද බැලුවොත් මාර්ගයේ ඉන්න කෙනා ඵලයටපත් වෙන්න ඕනේ. එතකොට මාර්ගයට එකතු වෙන්න යා මොකද්ද බැලුවේ? මාර්ගයට එකතු වෙන්න යා බැලුවේ ඒ පුද්ගලයා තුළ හටගත්තා වූ සංඥාව, ඒ පුද්ගලයා තුළ හටගත්තා වූ සිත, ඒ පුද්ගලයා තුළ හටගත්තා වූ දෘෂ්ටිය. ඒක උපමාවෙන් බැලුවා. සමුදේ නිරෝධය බලලා සතිමා කියන එකට තල්ලුවක් ගත්තා. ඒකෙන් එක්තරා මැදහත්කමකට එයා සිත එකතු වුණා. ඒ මැදහත් උනත් එයා එක්ක මාර්ගේ එක්ක ඵලේ, ඵලයට පත් වෙලා නැත්තම් එයා ඊට පස්සේ තවත් පිටිපස්සට ගිහින් බැලුවා. එතකොට එයා ඊට පස්සේ උපමාවට ස්පර්ශය ගත්තා එක තැනකදී. ස්පර්ශය ගත්ත එක තැනකදී උපමාවට නාම රූපයන්ගෙන් එකක් ගත්තා. නාමයේ හෝ රූපයේ ඔක දෙකම බැලුවත් ප්‍රශ්නයක් නැහැ. නාමයේ හෝ රූපේ ගන්නවා, එක්ක දෙකම බලනවා. ඊට පස්සේ අවිද්‍යාව බලනවා. එතකොට මේ ඒ පුද්ගලයා තුළ ස්පර්ශයේද, නාම රූපද, අවිද්‍යාවද සමුදේ නිරුද්ධ වී යන ආකාරය යමෙක් බල බලා හිටියොත් එයා අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨිය දුරු කරනවා. ඔන්න ඔතනදී සක්කාය දිට්ඨියට දුරු වෙයි. සක්කාය දිට්ඨිය දුරු වුණු සිත සක්කාය දිට්ඨිය දුරු වෙන ආකාරයට එයා තුළ සිත ගොඩ නැගෙයි. මෙතනදිත් බැරි වෙලා හරි යා අනිවාර්යෙන් මාර්ගයේ සැහෙන දුරක් ආපු කෙනෙක්, සෝවාන් නොවුනත් සෝතාපන්න මාර්ගයට කිට්ටුම වෙච්ච කෙනෙක්. ওই විදියට බලනවා. එතකොටත් සෝවාන් නොවුනොත් එයා බලනවා මේ විදියට විමසද්දී මා තුළ හට ගන්නා වූ ස්කන්ධයන් ගන්නවා ඉස්සරහට. මේ වෙනකොට එයා සෝවාන් මාර්ගයේත් මේ මාර්ගයේ සෑහෙන දුරට ඇවිල්ලා අමතක් ద్వාරං, ඒ කියන්නේ මාර්ගපල්ලේ මාර්ගයට ඵලයට හේතු වෙලා ඉන්නේ. පොඩි වෙලා පොඩ්ඩයි තියෙන්නේ. ආයේ අමාර්ගගත වෙන්නේ නැහැ. එයා මාර්ගයේ ටිකක් දුර ඇවිල්ලා ඉන්නේ. එතනත් එයා සෝවාන් වුණොත් එහෙම එයා තුන්වෙනි පියවර විදියට ස්කන්ධ ඒ මොහොතේ මාර්ගයට එකතු වෙන ආකාර මේ විදියට විමසා බලනකොට ස්කන්ධ නිහටගත්තේ. ඒ ස්කන්ධයන් ටික පින්වත් නී සප්තාකාරයකින් විදර්ශනාවට ගන්න අනුපස්සනාව. එහෙම විදර්ශනා කරනකොට අනිවාර්යෙන් මාර්ගයට එනවම අයියා. මාර්ගයට නැවිත් ඉන්න බෑ. මෙන්න මේ පියවර තුන යමෙක් පාවිච්චි කරලා සෝතාපන්න මාර්ගයටද, සෝතාපන්න ඵලයටද ස්ථිරවපත් වෙන්න පුළුවන්. ඒ බඳු පත්වීමකට මේ දේශනාව ටිකක් ගැඹුරුයි. හොඳට හොදිසි කරලා බලන්න ඕන. එතකොට යාට අනිවාර්යෙන් අවබෝධය කරා යන්න පුළුවන්. මේ වචන නොතේරෙන කෙනෙකුට මේ දේශනාව ගැළපෙන්නේ නැහැ. මේ වචන කාලයක් අසා දරාගෙන ඉන්න කෙනෙකුටයි මේ දේශනාව හරියන්නේ. සියලු දෙනාටම මේ කුසල් උතුම් සෝතාපන්න ඵලයට පත් වීමට උපකාර වේවා. පින්වත්නි, මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ හෙට්ටිපොළ පන්සල පාරේ පදිංචි තිලංක දිශාන් අලුත්ගම මහත්මාත්, නිලංකා සුරවීර මහත්මිය ප්‍රදාන පින්තුන් ඉතාම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දරා තිබෙනවා. මේ පින්තුන්ලාට විශාල කුසලයක් මේ දේශනාව. මේවා නිවන් මඟ වඩන අයට හරිම උපකාරයි. එබඳු උපකාර පිණිස මේ සියලු දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒජී සෝමතිලක පියතුමන් සහ දෙපාර්සවගත පරලෝසපත් මුතුන් මිත්තන් ඇතුළු සියලු ඥාතීන්ට අනුමෝදනා කොට තිබෙනවා. විශේෂයෙන්ම මේ පින්නතුන් නමින් මිය ගිය ඥාතීන්ටත්, අපේ පින්වත් සාන්ත සුරවීර මහත්මා ඇතුළු නෝනා මහත්මිය ඇතුළු පින්නතුන්ලා නමින් මිය ගිය සියලුම ඥාතීන්ට මේ කුසල් හේතුපකාර වේවා. සැප්තැම්බර් මාසයේ 6 දිනට යෙදෙන තිලංක දිශාන් අලුත්ගම මහත්මාගේ ජන්මදිනය වෙනුවෙන් අපි ආශිර්වාද කරනවා. මේ ධර්ම දානමය කුසල් එතුමාට ජීවිතාවබෝධය පිණිස උපකාර වේවා. ඔක්තෝබර් මාසේ 15 දිනේ යෙදෙන චන්දුලි දිව්‍යාම්සා පුංචි දියණියටත් අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනය දිගාසිරි සම්පත් පින්වත් දියණියට උදා වේවා කියලා. ශාන්ත සුරවීර මහත්මාත්, නීතා සුරවීර මහත්මියත්, සීලවතී මහත්මිය ඇතුළු දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනය, මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. චන්දුලි දිව්‍යාන්සාදිය නියට, එවැගේම තමිදුලි දහම්සරා පුංචි දියණිය ඇතුළු සියලු දරුවන්ට අපි ආශිර්වාද කරනවා. පුංචි දරුවන් ඇතුළු මේ වැඩිහිටියන් ඥාතීන් ධර්මශ්‍රවණය කළා වූ සියලු දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ආශිර්වාද කොට තිබෙනවා. ප්‍රඥානාලිකාවේ සභාපතිතුමන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටද සෙත් ප්‍රාර්ථනා කොට තිබෙනවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ශක්ඛයෝ නිබ්බානං.